Order, please. කතානායකවරයාගේ නිවේදන ඊයේ දිනට නිමිති තිබූ කල්තැබීමේ යෝජනාව ගෙනීමට නොහැකි පිළිබඳ ගරු දිනේෂ් ගුණරත්න මන්ත්‍රීතුමා ඇතුළු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් මා වෙත කරුණු වාර්තා කරන ලදී. එම කල්තැබීමේ යෝජනාව නැවත ගැනීමට හැකියාව මා විසින් සොයා බලන ලදී. ඒ පිළිබඳ සියලු පාර්යේෂණ විමසා බැලීමේ අනතුරුව එකී කල්තැබීමේ යෝජනාව සඳහා දැපෑ දෙක කාලයක් ලබා දීමට මා තීරණය කළ බව දන්වන කැමැත්තෙමි. ඒ අනුව අද දින දිවා විවේකයෙන් තොරව පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාමට ශෝක යෝජනා සියල්ල අවසන් වහාම පැය දෙක කාල සීමාවක් අදාළ කල්තැබීමේ යෝජනාව ලබා දීමටත් සුසුවන බව දන්වන කැමැත්තෙමි. දෙවැනි
ඔබතුමා දන්නවා අපි 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 කැමැත්ත යෝජනාව දුන්නා. නමුත් මේ විවාදය අවසන් වුණයින් පස්සේ දිනේෂ් ගුණරත්න මැතිතුමාගේ නම මූලාසන හිටු මන්ත්‍රීතුමා ඉදිරිපත් කෙරුවා. නමුත් එතුමා හිටියේ නැහැ. ඒකයි උනේ.
අද අපි ඒක කරගමු ගරු
සභාවට. අපි අපි ඊයේ සිය කැමැත්තෙන්
එහෙමයි.
ඔව්. 20ක් 20ක් නැගිටින්න ඕන. නමුත් 20ක් නැගිටින්න කලින් මම නැගිටලා කිව්වා අපි විවාදය දෙන්න
කියලා. ඔව් ඒක මම අගය කරනවා ගරු සභාව ගරු සභා නැගිට.
ඊට පස්සේ නමුත් මෙතන වැඩේ උනේ වෙලාවට හිටියේ නැහැ. දිනේෂ් ගුණරත්න මැතිතුමාගේ නම කතා නැගිටුමා මූලාසනට සභාපතිතුමා ඉදිරිපත් කෙරුවාම එතුමා හිටියේ නැහැ. ඊට පස්සේ ඇවිල්ලා අපිට බඩේට පටන් ගත්ත හොතර මේක ඇතුලේ.
හොඳ නැහැ. දැන් අපි ඒක සාමදාන
විදිහට ගන්න.
අපි
එලා හරි.
හොඳ.
තමන්ගේ වැරද්ද වහගන්න අපිට හොඳටම.
හොඳයි හොඳයි. අපි දැන් දැන් වාදයක් ඕන නැහැ. මං ඉතින් දැන් විසඳලා දුන්නානේ. අපි මේක කරගන්න. හොඳයි. වාඩි වෙන්න. හොඳයි. හොඳයි. හරි. හොඳයි. පිළිගත්තා. දෙවෙනි කරුණ හොඳයි.
එතුමා විශ්වවිද්‍යාල ශික්ෂණ එක්කයි GM එකටක සාකච්ඡාවකට ගිහිල්ලා හිටියේ.
හොඳයි හොඳයි. අපි ඉවර කරමුද ගරු. හොඳයි. ගරු දිනේෂ් ගුණරත්න මහත්මයා අපි අද මේක විසඳුවානේ.
ඔබතුමා දීලා තියෙන තීරණය මම අගය කරනවා.
හොඳයි.
අපිට හතරාමාරවට
හතරාමාරවට
පටන් ගන්න තිබුණේ.
හොඳයි.
ආණ්ඩුවේ කතිකයෝ කතා නොකර විවාදය අවුල් කර නොදින්න හිටියා. ආණ්ඩුවේ කතිකයෝ පැනලා ගියා. ඒ නිසයි.
දැන් මම order please. Order please. Order please. Please but allow me to talk. දැන් මේ ප්‍රශ්නේ කතා කරගෙන ආද විඳගත්තා. මේක අපි කරගෙන යමු. දැන් මං අගය කරනවා ඊයේ සභානායකතුමා සිය කැමැත්තෙන්ම අවස්ථාව ලබා දුන්නා. මං ඒක අගය කරනවා. දැන් මේ අද සාකච්ඡා කළ මේ පටන් ගන්නකොට මේකට ගෞරවය නැද? හොඳයි. ප්‍රධාන සංවිධායකතුමා.
ගරු කතානායකතුමනි, පැහැදිලි කිරීමක් කරන්න ඕන. ඊයේ අපේ විවාදයේ සියලුම කතිකයෝ කතා කරා. කල්තැබීමේ යෝජනාවට කතා කර නියමිත සිටි සියලුම කතිකයෝ සභාගර්භයේ හිටියා. යෝජනාව ගෙනාවු මන්ත්‍රීවරයා සභාවේ නොසිටි නිසා තමයි මේ තත්ත්වය ඇති
වුණේ. දැන් අද සිය දෙනාගේම සහයෝගයෙන් මේක ගත්තා. අපි ඉවර කරමු. වාඩි නැ සල්ලි කියන්න ඉවර කරන්න. දැන් මෙතන වාදයක් කරන්න අවශ්‍ය ඕනේ නැහැ මහාචාර්යතුමා.
ඔව්. මන්ත්‍රීතුමා කරපු චෝදනාව බරපතලයි. මොකද පාර්ලිමේන්තුවේ අවසානකන් හිටපු මන්ත්‍රීවරු හැටියට අපි දැක්කයි අවශ්‍ය මන්ත්‍රීවරු කතා කරා. එහෙම කතා කරා නම් එතුමා හිටියේ නැහැ. එතුමා පාර්ලිමේන්තුව අවභාවිතා කරනවා. පාර්ලිමේන්තුව අවභාවිතා කරන එතුමා ඊට දෙන්න බෑ. ඒක ජනතාවට වක් කියන්න ඕන.
මම ගරුව සභානායකතුමාගේ විපක්ෂද අතව වෙනද අපි දවල් දිවා කෑම වේලාව නැතුව කියලා යෝජනා කළේ. නමුත් ඒ එහෙම නැතුවත් අපහසු වෙනවා පැමිණෙන අමුත්තන්ට. මං හිතන්නේ දිවා භෝජන ලැබිය යුතු නිසා දිවා භෝජනය සඳහා නැවැත්විය යුතු කියන අදහස මම ඉන්නේ.
ශෝක ප්‍රකාශ වෙනවා අපි පැයක් වෙන් කරුවට ඇති. හතරක් තියෙනවා පැය හතරයි. දෙන් වියයි විනාඩියි.
යා නෑ මගෙන් දිවා භෝජනය සඳහා අපි
දිවා භෝජන ටයිම් මැනේජ්මන්ට් වී කැන් ඇලගේට් 1 අවර්
1 අවර් සේව් ද ලෙට්ස් හැව් ද ලන්ච් ඉන්ටර්වල්
1 අවර් ඊච් සෝ ඉන් 4
අවර් ලන්ච් ඉන්ටර්වල්
තියමු. 4 අවර්ස් ඉට්ස් ඕවර් බයි 2 ඉට්ල් බී ඕවර්
ලන්ච් ඇන්ට් රයිට්. ඒ 1 කිවනේ. දෙවැනි නිවේදනයේ 2015 දෙසැම්බර් 19 දින පාර්ලිමේන්තුවෙන් සම්මත කරන ලද ආංශික අධීක්ෂණ කාර්ය සභාව සම්බන්ධ යෝජනාවෙහි 8A 8 සහ 8A ඡේද ප්‍රකාරව තේරීම් කාර්ක සභාව විසින් ආර්ථික කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ සමාජීය විත්තෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු තිලක් මාරපණ්ඩ මහතා සහ ගරු ආචාර්ය හර්ෂද සිල්ලා මහතා ඉවත් කොට පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අශෝක් අබේසිංහ මහතා සහ ගරු මහන්ත දිසානායක මහතා එම කාර්ක සභාවේ සේවය පිණිස පත්කන ලද බව දැන්වන කැමැත්තමි. ඊළඟ නිවේදනය 2015 දෙසැම්බර් 19 වෙනිදා පාර්ලිමේන්තුවෙන් සම්මත කරන ලද ආංශික අධීක්ෂණ කාර්ක සභා සම්බන්ධික යෝජනාවේ 8A(8) ප්‍රකාරව තීරණ සභාව විසින් නෛතික කටයුතු දූෂණ විරෝධී සහ මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ සමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීගරු තිලක් මාරමණ මහතා ඉවත් කොට පාර්ලිමේන්තු මන්ත්‍රීගරු වෛද්‍ය කාවින්ද හේෂාන් ජයවර්ධන මහතා එම කාර්ක සභාවේ සේවය පිණිස පත්කන ලද බව දන්වනු කැමැත් නැමි. ඊළඟ නිවේදනයේ 2015 දෙසැම්බර් 19 වෙනිදා පාර්ලිමේන්තුවෙන් සම්මත කරන ලද ආංශික අධීක්ෂණ කාර්ක සභා සම්බන්ධ යෝජනාවේ 8A(8) ප්‍රකාරව තේනම් කාර්ක සභාව විසින් ප්‍රතිසංස්කරණ උතුරු හා නැගෙන නැවත ගොඩනැගීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ සමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීගරු තිලක් මාරපණ මහතා ඉවත් කොට පාර්ලිමේන්තු මන්ත්‍රීගරු ඉම්රාන් මහරුම් මහතා එම කාර්ක සභාවේ සේවය පිණිස පත්කන ලද දන්වනු කැමැත් නැමි. ඊළඟ නිවේදනය ගරු මන්ත්‍රීවරුනි ඊයේ දින පැවති පාර්ලිමේන්තු කටයුපින්ද කාර්ක සභා රැස්වීමේදී අද දින සිට වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති උපරිම කාල සීමාව පැයක් දක්වා පමණක් සීමා කිරීමට කටයුතු කරන ලැබීමේදී කාර්ක සභාව විසින් තීරණය කරන ලද බව දන්වනු කැමැත් නැමි. එකී කාල සීමාව අවසානයේදී වාචික පිළිතුරු අපේක්ෂා කරන න්‍යායපත්‍ය ඉදිරි ප්‍රශ්න පිළිතුරු ලැබ තිබේ නම් ඒවා සභාගත කිරීමටත් කල්ලිල්ලා තිබෙන ප්‍රශ්න වෙනත් දිනකට යොමු කිරීමටත් කටයුතු කරන බැවින් ඒ සඳහා ප්‍රශ්න අසනගරු මන්ත්‍රීවරුන්ගේ සහ පිළිතුරු ලබා දෙන අමාත්‍යවරුන්ගේ සහයෝගය මම අපේක්ෂා කරමි. ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි 2016 වර්ෂය සඳහා ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ස්වදේශ කටයුතු අමාත්‍යතුමා.
කතානායකතුමනි 2016 වර්ෂය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව හා ගිණුම් වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අභ්‍යන්තර පරිපාලන හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි 2016 වර්ෂය සඳහා පුජ්‍යලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අභ්‍යන්තර පරිපාලන හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු විදුලි බලා පුනර්ජනීය බලශක්ති අමාත්‍යතුමා.
කතානායකතුමනි 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි 2014 වර්ෂය සඳහා රාජ්‍ය උකස්සා ආයෝජන බැංකුවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු නිපුණතා සංවර්ධන වෘත්තීය පුහුණු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි 2013 වර්ෂය සඳහා ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනයේ සාගර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම රජයේ ගිණුම් පිරිමැද කාරක සභාවේ දෙවැනි වාර්තාව මැයි මාස 4 වෙනිදා සිට 2016 28/10 දක්වා එම කාරක සභාවේ සභාපති ගරු ලසන්ත අලුගෙන් මහතා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි 8 වෙනි පාර්ලිමේන්තුවේ 1 වෙනි සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දෙවන වාර්තාව 2016 5/4 සිට 2016 10/28 දක්වා මම ඉදිරිපත් කරමි.
හරි සගරු සභානායකතුමා
වාර්තාව මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරත.
දෙවැන්න ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව මේ කාරක සභාවේ සභාපති ගරු රංජිත් අලුවිහාරි මහත්මයයි ගරු ඉරාන් වික්‍රමරත්න මහත්මයයි පිළිගැන්වීම.
ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ යොමු කරන ලද උතුරු පළාත් සංචාරක අධිකාරිය ප්‍රඥප්ති කෙටුම්පත සම්බන්ධයෙන් එම කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ලසන්ත අලිගන් මැතිතුමා ඔබතුමාවක් හරි ගැන උත්සාහ කළද?
ගරු කතානායකතුමනි මට විනාඩි 5ක් කරුණාකරලා පොඩ්ඩක් ලබා දෙන්න.
ඔව් අපිට වෙලාව සමත් තියෙනවා සුළු වෙලාවක් එක්ක මිනිත්තු 3ක් විතර ලබා දෙන්න.
ගරු කතානායකතුමනි අද අපි මේ පාර්ලිමේන්තුවේ 8 වෙනි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළේ දෙවැනි පොදු ව්‍යාපාර ගිනුම් රාජ්‍ය ගිනුම් කාරක සභාවේ වාර්තාව මේක ආයතන 36ක් ඇතුළත් වෙලා තිබෙනවා. මේකේ පොදු නිර්දේශයන් පාක්ෂා නිගමන 10ක්ද මේ 36 සඳහා අමාත්‍යාංශ දෙපාර්තමේන්තු දිස්ත්‍රික් ලේකම් කාර්යාල පළාත් සභා පළාත් පාලන ආයතන විශේෂිත ආයතන සියල්ලක්ම ඇතුළත් වෙලා තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපි මේ දක්වා ආයතන 110ක් අපි විමර්ශනයට ලක් කරලා තිබෙනවා. අපි 2015 නොවැම්බර් 26 වෙනිදා පළමිනි වාර්තාව මේ කාර්ක සභා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ වගේම අපේ රටේ ප්‍රධාන ආයතනවල පරිගණක පද්ධති පාවිච්චි කරලා රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සම්බන්ධයෙන් තවත් අපේ ඉරාන් වික්‍රමරත්න මැතිතුමාගේ සභාපතිත්වයෙන් අනුකාරක සභාවකුත් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අද ඉදිරිපත් කරන්න තුන්වෙනි වාර්තාව අපි පාර්ලිමේන්තුවේ අයවැය සම්මත කරලා මේ මුදල් නිසියාකාරව සිද්ධ වෙනවද කියන කාර්යභාරය තමයි අපේ කාරක සභා දෙකෙන්ම ඉටු කරනු ලබන්නේ. ඉතින් මේ කාර්ය නිසි පරිදි සිද්ධ වෙන්න නම් අපි මේ ඉදිරිපත් කරපු වාර්තා පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරලා ඉදිරි කටයුතු සඳහා මේ පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන්න ඕනේ. එහෙම නොවුනොත් මං හිතන්නේ මේ කාරක සභා දින 150-200ක් මේ වෙනුවෙන් කාලය මිඩංගු කරලා මේ ඉදිරිපත් කරන වාර්තාවකට පමණයි සීමා වෙන්නේ. එම නිසා මම විශේෂයෙන්ම ඔබතුමා ඇතුළු අපේ මහලේකම්තුමා ඇතුළු මේ කාර්ය මණ්ඩලය මේ කටයුතුවලදී දක්වන විශේෂ සහයෝගය පිළිබඳව අපේ ස්තුතිය විශේෂම කාරක සභාව වෙනුවෙන් පළ කරන අතර මේක යථාර්ථයක් වීමට නම් අපි විශේෂම පක්ෂනායක රැස්වීමේදීත් මේ පාර්ලිමේන්තුවේ මේ සඳහා අවස්ථාවක් ලබා දීලා මේ කටයුතු අපි තව තවත් ශක්තිමත් කරන්න විශේෂයෙන් අවධානය යොමු කරලා තිබෙනවා. ප්‍රථම වතාවට මේ වර්ෂයේ අවසාන වීමට පෙර ආයතන 847කම අපි පරිගණක වැඩසටහන අවසන් කරලා තිබෙනවා. මේ පාර්ලිමේන්තුවට වාර්තාව ඉදිරිපත් කරනවා. ඉතින් ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේක වඩා ඵලදායී ආකාරයට ඉදිරිපත් කරන්න.
හොඳයි ගෞරව සභාපතිතුමා. ඔව් මේ සම්බන්ධයෙන් දැනටමත් පක්ෂ නායක රැස්වීමේදී අපි සාකච්ඡා කරලා තියෙනවා. ගරු සභානායකතුමා දැනුවත් කරලා තියෙනවා. ඉතා ඉක්මනින් ඒ සඳහා දිනයක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම පාර්ලිමේන්තුවේ මේ අවස්ථාවේදී ස්තුතිය පුද කරනවා. මම හිතේ ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ සියලුම අධ්‍යක්ෂණ කටයුතු කරලා වාර්තා ඉදිරිපත් කිරීම පාර්ලිමේන්තු වශයෙන් අපි ඉතාමත් මගේ කරනවා. පෙසම් පිළිගැන්වීම ගරු චන්දේ වීරක්කොඩි මැතිතුමා.
ගරු කතානායකතුමනි, ගාල්ල හේමානන්ද මාවත තලගහ හේන පටුමක අංක 1 ධර්ණ ස්ථානයේ පදිංචි පියසේන ගලගන් ගොඩගේ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, බද්දේගම හල්පාතොට සැනසුම ලිපිනෙහි පදිංචි SMK ලියනගේ මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද, වක්වැල්ල හපුගල අක්කර 5 මවුන්ට් ප්ලෙෂන් යන ස්ථානයේ පදිංචි UG සුනේත්‍රා මහත්මියගෙන් ලැබුණු පෙත්සමක්ද සභාගත කරමු.
ගරු සුනිල් හඳුනැත්තේ මැතිතුමා, ගරු නාමල් රාජපක්ෂ මැතිතුමා, ගරු අජිත් මානප්පෙරුම් මැතිතුමා, ගරු අරවින්ද කුමා මැතිතුමා, ගරු මහේන්ද දිසානායක මැතිතුමා.
Thank you, sir. Honorable Speaker, I present the petition received from Mr. S.N. Nadaras of number 20A, second lane, Ambattanna Watta, Bandaravela.
Thank you. Garu Mahanthi Dishanayake Mettuma. Garu Sudhish Sanjay Perra Mettuma.
Garu Kathanayake Tumani, Kithugala Mahabhagi Parathavala, Yana Lipine Padinchi, B.M. Harriet Nona Mahathmi Dabunu Petsamakta, Ewagema Kithugala Gonagamu Yakalavat Tankadi, 145 Tunnadharanisthane Padinchi, D.M. Jayaratna Dishanayake Mahathagi Dabunu Petsamakta, ඒ වගේම කිතුගල පුංචි මඩවල යන ලිපිණේ පදිංචි ML සුසන්ත සිසිරිය කුමාර මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නමු.
නැයි. මෙම පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු. ගරු රණවීර මන්ත්‍රීතුමා. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න. ගරු උදේ ප්‍රභාත් ගමන්පිල මැතිතුමා, ප්‍රවාහන සිවිල් ගුවන් සේවය මැතිතුමාගේ ඇසීමට. ගරු බුද්ධික පැතිරණ මැතිතුමා, අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු ඇමතිතුමාගේ ඇසීමට. ගරු චමින්ද විජේසිරි මැතිතුමා, අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු.
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, පිළිතුර A1 ඔව්, A2 1997 අනුහත වසරේ සිදු කරන ලද ජාතික සංරක්ෂණ විමසුම මගින් ශ්‍රී ලංකාවේ පවත්නා වනාන්තරවලින් ජෛව විවිධත්වය පසහා ජල සංරක්ෂණය අනුව ප්‍රමුඛව වැදගත් වනාන්තර අනුමත ක්‍රමවේදයන් මත හඳුනා ගන්නා ලදී. ඒ යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පහත වනාන්තර ජෛව විවිධත්වයෙන් අනූන ඉතා වැදගත් ජල පෝෂක වනාන්තර ලෙස හඳුනාගෙන ඇත. බණ්ඩාරවෙල වනාන්තරය, බිබිලේහෙළ, ඇල්ල, එරබැද්ද, ඇත්තල්පිටිය, ජජස්සිල්, කරන්දේ කුමර වනාන්තරය, ගොහිලේ වනාන්තරය, කොට කිතුල කන්ද, මීගොල්ලෑගම, රාවණා ඇල්ල, නමුණුකුල වනාන්තරය, ඔහිය, අරාව, ගස්වත්ත, මහගම, දුන්හිඳ වනාන්තරය, තොටුපොල කන්ද, තෙල්දෙනි කන්ද වනාන්තරය, මීවාගල වනාන්තරය, වෙල්ගම, හග්ගල, හපුතලේ, උඩලෙල්ලේ ගම, රිලා ඇල්ලේ පතන වනාන්තරය, මීගහකීල වනාන්තරය, කිරි ඔරුව රක්ෂිත වනාන්තරය, බෝගනන්දනා වනාන්තරය, කීනිගම, ඉලුක් පැලැස්ස, ආගරතැන්න, මැදිපොකුණ, බඹරගල, පෙතියාගොඩ, රිලා ඔලු කන්ද වනාන්තරය, කිවුලේගෙදර වනාන්තරය, කිතුලාන හෙළකන්ද වනාන්තරය, ගුරුගොඩ කන්ද වනාන්තරය, මැදවෙලගම වනාන්තරය සහ බෝගහ පැලැස්ස වනාන්තරය. ඉහත සඳහන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තු පාලනයේ පවත්නා සියලු භූමීන් වන සංරක්ෂණ ආඥා පනතට අනුව ආරක්ෂා කිරීමට කටයුතු කරන අතර වන සංරක්ෂණ ආඥා පනත යටතේ මෙම වනාන්තර සංරක්ෂිත හා රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කිරීමේ කටයුතු සිදු කරමින් පවතී. ඉහත සංරක්ෂිත ප්‍රදේශවලට අමතරව බදුල්ල දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති තේවතු ආශ්‍රිතව පිහිටි බිම් කැබලි 1675ක් වැදගත් ජල රක්ෂිත ප්‍රදේශ ලෙස ඌව පළාත් සභාව විසින් හඳුනාගෙන ඇත. එම හඳුනාගත් ජල රක්ෂිත පිළිබඳ සාරාංශ වාර්තාවක් තියෙනවා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 12ක හෙක්ටයාර් 1148.9ක ප්‍රමාණයක්. එකින් එකට මං කියන්න අවශ්‍ය නැහැ, මම ඒක සාකච්ඡා කරා. ආ 3, ඔව්. ආ 4, මිලින්දෝරු දෙපාර්තමේන්තුවෙන් විසින් මැන හඳුනා ගන්නා ලද ඉහත අංක 2 සඳහන් තේවතු ආශ්‍රිතව ඇති ජලපෝෂක ප්‍රදේශ ජාතික පාරිසරික පනත යටතේ පාරිසරික ආරක්ෂක ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා ඌව පළාත් සභාව විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත 2014 වර්ෂයේදී ලබා දෙන ලදී. පසුව මෙම ජල පෝෂක ප්‍රදේශ ජාතික පාරිසරික පනතට අනුව සංරක්ෂණය කිරීම සඳහා අදාළ ආයතන හා වතු සමාගම් සමග සම්බන්ධීකරණයෙන් යුතුව රැස්වීම් වාර 5ක් පවත්වා ඔවුන්ගේ අදහස් එකඟතා ලබා ගැනීමෙන් අනතුරුව එම ජල පෝෂක ප්‍රදේශ පාරිසරික ආරක්ෂක ප්‍රදේශයන් ලෙස ප්‍රකාශයට පත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය විසින් තීරණය කරන ලදී. ඒ අනුව හාලියල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පිහිටි ජලපෝෂක බිම් කැබලි 383ක් භූමි ප්‍රමාණය හෙක්ටයාර් 217.75ක් පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය විසින් දියත් කරන ලදී. එහි ප්‍රථම පියවර ලෙස වසර ගණනාවකට පෙර හඳුනාගත් ජලපෝෂක ප්‍රදේශවල තොරතුරු යාවත්කාලීන කර ගැනීමට ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ දායකත්වය ලබා ගන්නා ලදී. ඒ අනුව එම දෙපාර්තමේන්තුව විසින් පසුගිය වර්ෂයේදී ශ්‍රේෂ්ඨ අධ්‍යයනයක් සිදුකර ජලපෝෂක ප්‍රදේශ 383ක් ඒකාබද්ධ කර සිතියම් සකස් කර අවසානයේ කැබලි 101ක් මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලබා දෙන ලදී. එම ජලපෝෂක ප්‍රදේශ 101ක් ජාතික පරිසර පනත යටතේ පරිසර ආරක්ෂක කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීම සඳහා ගැසට් නිවේදනය සකස් කර එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත මේ වන විට ඉදිරිපත් කර ඇත. එසේ නම් මේ මන්ද පිළිතුර පැන නොනගී.
බොහොම තිස්සේ ගරු ඇමතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ අපේ ප්‍රදේශයට ඉතාමත්ම කාරණා කීපයක් තමයි ගරු ඇමතුන ඔබතුමා ඉදිරිපත් කරවට හේතුව මම දිස්ත්‍රික් සම්බන්ධ කරන සමසභාපතිවර හැට පත් වෙලා ඉන්නේ. අපිට ඔය වතුවල තියෙන ජලපෝෂිත ප්‍රදේශ නිදහස් කර ගැනීම පිළිබඳව මේ වෙනකොට සිද්ධ වෙලායි කියන කාරණේ තමයි ඔබතුමාගේ ලේඛන අනුව ඉදිරිපත් වෙන්නේ. මොකද මධ්‍යම පරිසර අධිකාරියට බලය චක්‍රලේඛනයෙන් පවරලා තියෙනවා. වෙන් කරලා හඳුනාගෙන කටයුතු කරන්න කියලා. නමුත් ගරු ඇමතුමනි ඇත්තට මේම දෙයක් සිද්ධ වෙලා නැහැ මේ දක්වා. මොකද ඉහළ වූයේ ඒ වගේම මධ්‍යම කඳුකරයේ තාමත්ම ජලපෝෂිත ආරක්ෂා කිරීමේ රට වෙනුවෙන් අපි වාකිය යුතුයි. විශේෂයෙන් මෙතන අද ඉන්න මේ දරුවෝ අනාගතයේ පිළිබඳව තමයි අපි සෑම සියලු දෙනාම කටයුතු කරන්නේ. ඒ නිසා මම මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ගොඩනගන්නේ ගරු ඇමතුමනි ඇත්තටම අපේ දිසාපත්තුමා මේ පිළිබඳව දැනුවත් වෙලා නැහැ. ෂා මේ ශක්ලය කිරීම පිළිබඳව මධ්‍යම පරිශාදයේ හරහා මේ වැඩපිළිවෙල කරන්නයි කියන කාරණේ ඉදිරියට ඉතා කඩිනම් කරන්න කියන කාරණේ ඔබතුමා දැනුවත් කරන කටයුතු කරන්න කෙසේද?
කථානායකතුමනි අදාළ අමාත්‍යාංශයට අපි ඒක දැනුම් දෙන්න.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ කරු ඇමතුමනේ මේ වෙනකොට මම හිතන්නේ අපි ඉතාමත්ම මේ සංරක්ෂිත කරලා තියෙන සියලු දේවල් විනාශය මගේට පත් වෙනවා මේ ඌමා ඔය ව්‍යාපෘතිය තුල. ඒකට අපි දන්නවා මේ වෙනකොට දිනකට ජල ලීටර් කෝටි 9ක ප්‍රමාණයක් නිදාස් වෙනවයි කියන කාරණේ මේ උනන් ගැනීම තුල. ඔය ඔබතුමාලා සඳහන් කරපු සියලුම වනාන්තර සියල්ල පෝෂණය වුණේ මේ ජලය පෝෂිතය තුලින්. ඉතින් මම හිතනවා මේ ඉල්ලීමක් කරනවා මේ ඉතාමත්ම කඩිනම මේ ව්‍යාපෘතිය එක්ක අවසන් කරන්නට ඕනි. එහෙම නැත්නම් මම යෝජනා කරන කරුණු මම අධ්‍යයනය කරා මේ ව්‍යාපෘතිය කරන ඒ ආයතනයට ඉරාන සමාගමට පළාත් ආයතනයට තාක්ෂණ හැකියාව නැහැ මුල්‍ය හැකියාව නැහැ මේ කටයුතු කරන්න. සා අතිගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කරා එතුමා කඩිනමින්ම රටවල් කීපයක් එක සම්බන්ධ වෙලා නෝවේ රජයට ගෙන්නලා මේ කටයුතු ඉක්මන් කරන්න කටයුතු කරනවා කියලා. ඉතින් ඇත්තටම මම හිතනවා ඒ රාජ්‍යයන් සියල්ල එනකොට මේ සියල්ල විනාශ වෙලා ඉවරයි. ඊට ප්‍රථම යම් කිසි කටයුත්තක් කරන්නට සූදානමක් තියෙනවද කියන කාරණේ තමයි මට අහන්න
තියෙන්නේ. තනකටමනි මට පැහැදිලි උත්තරයක් දෙන්න පුළුවන් කමක් නැහැ වෙනත් අමාත්‍යාංශයක් නිසා අපි අදාළ අමාත්‍යාංශයට ඒ බව ඔබතුමාගේ සියලු අදහස් දැනුම් දීලා ඔබතුමාට පැහැදිලි කිරීමක් කරන්න කටයුතු කරනවා.
හොඳයි ගරු වෛද්‍ය නලින්ද ජයසිංහ මැතිතුමා ක්‍රීඩා මැතිතුමාගේ ඇසීමට ගරු පද්ම විදේශාන්ත ගුණසේකර මැතිතුමා ගරු කෘෂිකර්ම මැතිතුමාගේ ඇසීමට
මහානවා ගරු කතානායකතුමනි
ගරු කථානායකතුමනි පිළිතුර A1 මඩකලපුව දිස්ත්‍රික්කයේ තුල මුළු ගොයිබීම් ප්‍රමාණය හෙක්ටයාර 63545යි. A2 1982 හා 83 වර්ෂවල වගා කරන ලද වගා බීම් ප්‍රමාණය එක් එක් භෝගය අනුව වෙන්වෙන් වශයෙන් කියන්න කියලා තියෙනවා. 1982 වී වගා කළ බීම් ප්‍රමාණය හෙක්ටයාර 54699යි. 1983 වී වගා කළ බිම් ප්‍රමාණය හෙක්ටයාර 56183යි. අතිරේක භෝග වගා කරලා තිනවා කුරක්කන් බඩඉරිඟු මුං සෝගම් කව්පි තල රටකජු මඤ්ඤොක්කා බතල රටලූණු අමු මිරිස් වගේවා සංඛ්‍යාලේඛන එකින් එකට මන්ත්‍රීතුමා සංඛ්‍යාලේඛන එකින් එකට අවශ්‍ය
නැහැ අවශ්‍ය නැහැ ඒක සභාගත කරලා
එකතුව කිව්වොතින් 1982 වී 54699යි 83 56183යි. අතිරේක භෝග වගා කරලා තිනවා 1982 හෙක්ටයාර 3839ක් 83 4310ක්. එළවලු වගා කරලා තිනවා 82 හෙක්ටයාර 1298ක් 83 හෙක්ටයාර 1332ක්. පළතුරු 1982 වගා කර ප්‍රමාණය වාර්තා වෙලා නැහැ. 1983 හෙක්ටයාර 1720ක් හැටියට සඳහන් වෙනවා. ඒ අනුව 1982 සම්පූර්ණ බිම් ප්‍රමාණය හෙක්ටයාර 59836යි. 1983 සම්පූර්ණ බිම් ප්‍රමාණය හෙක්ටයාර 63545යි. ඊළඟට A3 1983 පසුව 2009 වර්ෂයේ යුදමය තත්ත්වයේ නිමවෙන තෙක් වගා කරන ලද මුළු බිම් ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන්වෙන් වශයෙන් කොපමණද කියලා අහලා තිනවා. දීර්ඝ ලයිස්තුවක් තියෙන නිසා සභාගත කරන්නම්. එකතුව 13,90,992යි. ඊළඟට යුදමය තත්ත්වය නිමවීමෙන් පසු මේ දක්වා වගා කරන ලද ගොවිබිම් ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන්වෙන් වශයෙන් කොපමණද කියලා අහලා තිනවා. 2010 හෙක්ටයාර 81378යි. 2011 හෙක්ටයාර 84590යි. 2012 හෙක්ටයාර 88718යි.
දෙදස් දහතුනේ හෙක්ටයාර් අනුවට දස් නමසිය හැත්ත පහයි, දෙදස් දාහතර හෙක්ටයාර් අසූහත්දස් තුන්සිය අනු පහයි, දෙදස් පහළවේ හෙක්ටයාර් අනුහතරදස් පනස් හයයි, දෙදස් දාසයි හෙක්ටයාර් අනුහතරදස් හත්සිය හතරිස් පහයි, එකතුව ඒ අනුව හෙක්ටයාර් හයලක්ෂ විසි නමදහස් අටසිය පනස් හතයි. ඉහත සිහල්ලෙම සම්පූර්ණ වාර්තාව ඉදිරිපත් කරන්න ඇති කියලා අහලා තිනවා. ඒක තමයි ඉදිරිපත් කරේ. නොයේසේ නම් මේ මන්ද අදාළ නොවේ.
මගේ අතුරු ප්‍රශ්නය ගරු කථානායකතුමනි, ඒක කාරණාවක් තමයි කෘෂිකර්ම අමාත්‍යවරයා දිගින් දිගට මම පාර්ලිමේන්තුවේ මේ අහන ප්‍රශ්නවල උත්තර දෙන්න දුමින්ද දිසානායක අමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවේ නැතිකම මා කනගාටුවට පත් වෙනවා. දෙවැන්න මා අහන අතුරු ප්‍රශ්නය තමයි මේ වාර්තාව අනුව ඉතා පැහැදිලි වෙනවා යුද්ධෙන් පසුව LTT ත්‍රස්තවාදීව ග්‍රහණයට ලක් වූ තිබුණ අතිශය විශේෂ ප්‍රදේශවල ඒ ගොවි බිම්බල දෙමළ ජනතාව හා මුස්ලිම් ජනතාවක් සාතිශය බහුතරයක් ජීවත් වෙන ඒ ප්‍රදේශය තුළ වගා කරන ගොවි බිම් ප්‍රමාණය යුද්ධෙන් පසුව යුද්ධේ නිමවීමෙන් ලැබුණු සාමය මත ඒ ප්‍රදේශවල ගොවිතැන්පත් කරන ප්‍රමාණය ගොවීන්ගේ ප්‍රමාණය වැඩි වෙලා තිබෙන බව මේ සංඛ්‍යාලේඛන අනුව ඔප්පු වෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, පහු මහන්න තියෙන අතුරු ප්‍රශ්නය තමයි පසුගිය කන්න දෙකේ මේ දිස්ත්‍රික්කවල මඩකලපුව වගේ මා නියෝජනය කර මොනරාගල දිස්ත්‍රික්කයේ අම්පාර, පොළොන්නරුව, අනුරාධපුර, හම්බන්තොට වැනි දිස්ත්‍රික්කවල ඉතාත් අද නියගයකට හසු වුණා මේ ප්‍රදේශවල ගොවි තැන්කවත් කරන ගොවියෝ. ඒ වගේම පොහොර සහනාධාර ලබා දීම පිළිබඳ ප්‍රශ්නකුත් ඒ පළාත්වල තිබෙනවා. ඒ කියන්නේ නියමිත කලට කන්න දෙකේදී ඒ ගොවිතැන් බත් කරන ගොවීන්ට පොහොර සහනාධාර අදාළ ගිණුමට ඒ මුදල් ප්‍රතිපාදන ලැබීම පිළිබඳව ගැටලුවක් අපි යන හැම තැනකදීම කියනවා. මා අහන්න කැමැති ඔබතුමාගේ මඩකලපුව දිස්ත්‍රික්කයේ පසුගිය කන්නේ ඒ නියගේ හසු වුණු ප්‍රදේශවල මේ දිස්ත්‍රික්කයේ තුල නියමිත කාලවකවාන තුල පොහොර සහනාධාර ලබා දීම පිළිබඳ ගැටලුවක් තිබෙන බැවින් පසුගිය කන්නේදී සමස්ත පොහොර සහනාධාර ලබා දුන්න ප්‍රමාණය මඩකලපුව දිස්ත්‍රික්කයේ කොපමණද කියලා.
ඒක මේක ප්‍රශ්නේ නැති නිසා පිළිතුරක් ඇවිල්ලා නැහැ. අදාළ අමාත්‍යවරයාට නැවත යොමු කරමු. ඔබතුමා කිව්වා වගේ මේ සාමාන්‍යයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය හැමදාම ඉතා වගකීමෙන් පිළිතුරු දෙනවා වසන්ත අලු විහාරේ රාජ්‍ය ඇමතිතුමා. අද විතරක් එතුමාට හදිසි කටයුත්තක් නිසා එන්න බැරි වුණේ.
ලොක් නැහැ ගරු කථානායකතුමනි.
පිළිතුරු දෙනවා හැමදාම
කොට තියෙන්නේ වසන්ත අලු විහාරේ ඇමතිතුමා සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි. සබීතා පෙරරාට කෝටි දෙකහමාරක් අමාත්‍යාංශයක් නැතුව වියදම් කරන කෘෂිකර්ම ඇමතිවරයා මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නවලට උත්තර නොදී මගහැරලා තිබීම ගැන මට තියෙන ප්‍රශ්නේ ඒක.
හොඳයි ගරු දල සලාපෙරුම් මැතිතුමා, ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා, ප්‍රාථමික කර්මාන්ත මැතිතුමා ඇසීමට
මම ප්‍රශ්නේ යහනවා කථානායකතුමනි.
කථානායකතුමනි, දෙදස් දාසය අයවැහි අංක 161 යෝජනාට අනුව වාණිජ වශයෙන් පුවක් වගාව උනන්දු කිරීම සඳහා එම වර්ෂය තුළ අනුගමනය කරපු ක්‍රියාමාර්ග තමයි අහලා තින්නේ. ධනසවිය ගෙවතු වගා වැඩසටහන මගින් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පුවක් පැල 651,565ක් සිටවලා තියෙනවා. සම්ප්‍රදායික නොවන ප්‍රදේශවල අම්පාර, අනුරාධපුර හා පොළොන්නරුව පුවක් වගාව ප්‍රචලිත කිරීමේ වැඩසටහන මගින් පුවක් පැල 157,225ක් හිටවල තිබෙනවා. නව වගාව ලෙස පුවක් වගා කිරීම යටතේ පුවක් පැල 79,825ක් සිටුවීමට කටයුතු කරලා තිබෙනවා. ඇලවේලි පාරවල් දෙපස රක්ෂිත මායිම්වල පුවක් වගා ඇති කිරීමට ජනතාව උනන්දු කරවීමට වැඩසටහන් දියත් කරලා තිබෙනවා. ඒ අනුව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් 2016 වසරේ පුවක් පැල 888,615ක් එනම් වපසරිය ලෙස සලකා බැලුවොත් හෙක්ටයාර් 523ක් වගා කිරීමට කටයුතු කරලා තිබෙනවා. උසස් තත්ත්වයේ පුවක් පැල නිෂ්පාදනය කර බෙදා හැරීමටත් අපනයන කෘෂිකර්ම පර්යේෂණ අංශය මගින් නව පුවක් ප්‍රභේද බිහිකිරීමටත් අවශ්‍ය කටයුතු කරලා තිබෙනවා. ආ දෙකෙන් අහලා තින්නේ උක්ත යෝජනාව අනුව පිහිටවන ලැබූ පුවක් එකතු කිරීමේ කලාප සංඛ්‍යාව කොච්චරද කියලා. පුවක් වගා කරන සෑම දිස්ත්‍රික්කයකම පුවක් මිලදී ගන්නා පුජ්ජලික වෙළඳ මධ්‍යස්ථාන තිබෙනවා. ඒවා වෙත වගාකරුවන් හා ජංගම වෙළඳුන් විසින් පුවක් රැගෙනීම සිද්ධ වෙනවා. එම කලාප පිහිටුවා ඇති ස්ථාන කවරේද කියලා අහලා තිනවා. විශේෂ එකතු කිරීමේ කලාප පිහිටුවල නැහැ. ආ හතරට ඇමනුම එක තමයි පිළිතුර. පිළිතුර හැටියට ඔව් කියලා තිනවා. ඇමනුම එක සඳහන් වෙනවා. ආ පහ ශ්‍රී ලංකාවේ වාණිජ්‍ය වශයෙන් පුවක් වගා කිරීම සඳහා නිශ්චිත සැලැස්මක් තියෙනවද කියලා අහලා තිනවා. ඔව්. එවැනි සැලැස්මක් සැකසීම පිළිබඳ වගකීම භාරගත යුතු අමාත්‍යාංශය මොකක්ද කියලා අහලා තිනවා. ප්‍රාථමික කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය තමයි. ඒ යටතේ ඇති අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් මේකට වගකීම දරනවා. නොයේසේ නම් මේ මන්ද කියන එකට අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි ප්‍රශ්නය මේ අයවැය යෝජනාවේ සඳහන් කරලා තියෙන ආකාරයට තමයි මම එකතු කිරීමේ මධ්‍යස්ථාන යනාදී තිබෙනවද කියලා අසලා තියෙනවා. අයවැය යෝජනාවේ තමයි තියෙන්නේ එවැනි මධ්‍යස්ථාන ඇති කරනවා කියලා. එහෙම ඒවා ඇති කරලා නැහැ. ඒවා කතන්දර විදියට සඳහන් කරලා තියෙන දේවල් පමණයි. අපි මේ චීනේ වගේ රටවල් වල ඉතාම විශාල පුවක් වගාව ප්‍රායෝගිකව ලෝක වෙළඳපොළ තත්ත්වයට ඉතා විශාල ලෙස සංවර්ධනය කරලා තිබෙන නිසා, ඔබතුමා දැන් සැලැස්මක් සකස් කරලා තියෙනවා කියලා සඳහන් කරපු නිසා, මේ රට තුල පුවක් වගාව සංවර්ධනය කිරීම සඳහා අලුතෙන් සකස් කරලා තියෙන සැලැස්ම ගරු සභාවේ දැනගැනීම සඳහා අපිට සභාගත කරලා ලබා දෙනවද කියලා මම දැනගන්න කැමැතියි ඇමතිවරයාට කියලා.
කතානායකතුමනි, අද දවසේ කරන්න පුළුවන් කමක් නැහැ. අපි ඒක අමුතුමා අමාත්‍යතුමාට දැනුම් දෙනවා.
ඉල්ලීමක් කරන්න ඒක හරි.
පුළුවන්.
දෙවනි, ඔව් මම ඉල්ලීමක් කරන්නේ.
හොඳයි.
ඒ දෙවනි අතුරු ප්‍රශ්නය, මේ වන විට මේ නියගිය ගංවතුරා නායාම නිසා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාට අයිති වෙන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ඉතා විශාල ප්‍රශ්නයක් ගරු කතානායකතුමනි ඇති වෙලා තියෙනවා. මොකද මේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සියල්ලම ණය ප්‍රාග්ධනය මත තමයි ලබා මේ පටන් අරන් තියෙන්නේ. ඒ ණය වාරික සහ පොලිය අනිවාර්යෙන් ගෙවන්න ඕනේ බැංකුවලට හෝ මූල්‍ය ආයතනවලට. ඒවා ගෙව්වේ නැත්නම් ඒ අය රෙඩ් නෝටිස් එකක් එවලා දඩ පොලි එකතු කරලි වෙලා මේ කර්මාන්ත සියල්ල විනාශ වෙලා යනවා. ඒ නිසා ගරු ඇමැතිතුමාලා ශ්‍රී ලංකා මහ බැංකුවත් සමග මැදිහත් වෙලා මේ ණය ප්‍රතිව්‍යුහගතකරණයක් කරලා ණය වාරික හා පොලි අය කිරීම අඩුම තරමේ වර්ෂයකටවත් අතීත හොලා ඒ කර්මාන්තකරුවන්ට සහාය දෙන වැඩපිළිවෙලක් සඳහා යොමු වෙන්න කියලා කියනවා. මොකද මේක විශාල ප්‍රශ්නයක්. මොකද හැම කෙනෙක්ම ගම්බතුර හරි නායාම හරි නියගිය හරි මොන කර්මාන්තයක නිරත වුණත් 90% ණය අරන් තියෙනවා. ණය ගත්තේ නැති ව්‍යාපාර නැහැ.
මොන ඇමෙතුම අය ගැන මොනවද තියෙනවද?
මේ ගම්වතුරෙන් විපතටපත් වෙච්ච අයගේ ණය සම්බන්ධව අග්‍රාමාත්‍යතුමා මහ බැංකුවට උපදෙස් දීලා තිනවා ගත යුතු ක්‍රියාමාර්ග.
හොඳයි, තුන්වෙනි පත් තියෙනවාද ගරු මන්ත්‍රීතුමා?
අපි එහෙම ඒ උපදෙස් අනුව මොනව හරි විසඳුමක් ඒ අයට ලැබිලා නැත්නම් ඇති වෙන දුක්ඛ දෝමනස්ස තියෙනවා නම් අපි ඔබතුමාට ඉදිරිපත් කරන්න මේ ටික අදාළ ඇමෙතුමාට යොමු කරලා දෙන්න.
හොඳයි, බොහොම ස්තුතියි ගරු අශෝක ප්‍රියන්ත මන්ත්‍රීතුමා, අධ්‍යාපන ගරු අධ්‍යාපන ඇමෙතුමා ඇසීමට.
මම අහනවා කතානායකතුමනි.
ගරු අධ්‍යාපන ඇමෙතුමා ඇසීමට ප්‍රශ්න නම්බර 8 නම්බර 8.
එක 2016 වර්ෂයේ සිට මේ දක්වා වයඹ පළාත් සභාවට පාලනය වූ පාසල් අතරින් වසාදා මැති පාසල් සංඛ්‍යාව පාසල් 13යි. 2010 සමාවෙන් පාසල් 13ක් පහළ තියෙනවා. දෙවෙනි එකට පිළිතුර ඇමුණුම එකෙහි 1 හා 2 යටතේ දක්වලා තිබෙනවා. ඒක අපි සභාගත කරනවා. ආ 3 එම පාසල් වසා දැමීමට හේතු කවරේද කියලා අහලා තිනවා. ඇමනුම 1 4 යටතේ එක දක්වලා තිනවා සභාගත කරන්න. හතරවෙනි ප්‍රශ්නය, එම පාසල් සතුව පැවති ගොඩනැගිලි හා ඉඩම් මේ වන විට ඵලදායි කටයුතු වලට යොදාගෙන තිබේද කියලා සභාවට දන්වනවාද කියලා අහලා තිනවා. ඔව්, ඇමනුම 1 දක්වා තිබෙනවා. නොයේසේ නම් මේ මන්ද අදාළ නොවේ.
ඔව් ගරු කතානායකතුමනි, මෙතන මට කියන්න තියෙන්නේ පාසලක් වහනවා කියන්නේ ලොකු අපරාධයක්. රටක් විදිහට ආර්ථික වශයෙනුත් සමාජීය වශයෙනුත් ඒ වගේම ආධ්‍යාත්මික වගේ සංවර්ධනය වෙන්න උත්සාහ කරන අපි පාසලක් වහනවා නම් ඒ පාසල වහලා ගොඩනැගිලි තියෙනවා බිම තියෙනවා ඒ ගොඩනැගිලිත් ඉඩනොත් මං හි දකින්න විදිහට මම මේ පළාත ජීවත් වෙන කෙනෙක් මහජන නියෝජිතයෙක් විදිහටත් සාමාන්‍ය පුද්ගලයෙක් විදිහටත් මේවා පළ ප්‍රයෝජනයකට යොදාගෙන නැහැ නමුත් අපේ රේකියා අමාත්‍යාංශෙත් පළාත් සභාවට තමයි ගොඩක් මේ පාසල්යිති පළාත් සභාවත් එක්ක එක වැඩපිළිවෙලක් හදලා මේ පාසල් අර පාසල් වහලා සමාජයට වෙන හානිය අවම කරගන්න එක වෘත්තීය පුහුණුවට හෝ වෙනත් මොනවා හරි සමාජයට අද දවසේ අවශ්‍ය කරන ව්‍යාපෘතිවල යොදව ගන්න කියලා ඉල්ලීමක් කරනවා අධ්‍යාපන ඇමතුමන් නොමැති නිසා ප්‍රශ්න ඇහුවාට ගයන්ත ඇමතුමාට උත්තර දෙන්න ඔව් දැන් මේ දිස්ත්‍රික් මට්ටමේ පළාත් මට්ටමේ කතාවල විසඳුමක් නැති හින්දා තමයි ගරු කතානායකතුමනේ මොකද පළාත් සභාවේ අමාත්‍යාංශය බොහොම දරදඬු විදිහට යන්නේ ඒ නිසා මේ ප්‍රශ්නේ එහෙම විසඳ ගන්න බෑ අපිට
හොඳයි එහෙනම් ඉදිරිපත් කරන්න ගරු
අධ්‍යාපන ඇමතුමාගේ අවධානයට
යොමු කරයි බොහොම ස්තුතියි ගරු තුචාර ඉන්ද්‍රුල අමරසේන ඇමතුමා ගරු විදුලි බල පුරාණයේ බලශක්තිය ඇමතුමා ගැසීමට
මම අහනවා කතානායකතුමනේ
විදුලි බල ඇමතිතුමා සතියක් කල් ඉල්ලනවා
ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මහත්මයා ගරු කුසිකාර මහත්මයා හා මොකද්ද ගරු ඉන්ජිනේරු මහත්මයා
අද අමාත්‍යතුමා නැති නිසා අපේ ගයන්ත කරුණාතිලක මහත්මයාගේ පිළිතුරෙන් මම සෑහීමකට පත් වෙනවා ඒක මම එතුමාගෙන් යම් සිහි කැඳවීමක් කරනවා දැන් විදුලි බල මණ්ඩලයට හා සම්බන්ධවම මම පිළිතුරක් බලාපොරොත්තු වෙනවා මම අතුරු ප්‍රශ්න අහන්නේ නැහැ දැන් මේ මාසේ 28 වෙනිදා විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේ මහා පරිමාණ දීපවාප්ත වැඩ වර්ජනයක්
ඒක අතුරු ප්‍රශ්න අහන්න බෑ අමාරුයි
මම පොඩි පැහැදිලි කරගැනීමක් අවශ්‍ය වෙනවා මට පැහැදිලි කරගැනීමක් අවශ්‍ය වෙනවා
සත්‍යයක් කල්ලිලා තියෙන්නේ සත්‍යයක් කල්ලිලා තියෙන්නේ නෑ ප්‍රශ්න අහන්න බෑ ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්න අහන්න බෑ ඒකට
අපි කතා
කරා 10 ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මහත්මයා
මං අහනවා ගරු
කතානායකතුමනි එකත් කුෂිකර්ම ඇමතුමගෙන් අහලා තින්නේ අර දිස්ත්‍රික්කේ විතරයි වෙනස් වෙන්නේ ප්‍රශ්න එකමයි කමක් නැද්ද
සභාගත කරන්න එහෙනම් ඔබතුමාගේ
කට්ටු මගේ අතුරු ප්‍රශ්න අහද්දී මට ඉස්සලා ඔබතුමාට වැරදීමක් වුණත් දන්නේ නැහැ මම ඉස්සලා අතුරු ප්‍රශ්න දෙකයි ඇහුවේ එකක් නැති වුණා මට
ආහ් ඒක අර පස්සේ බාධාවක්
ආවා මේක මේක මම අහන්න තිබෙන්නේ මේ මේ ප්‍රශ්නේදීත් මම ඉස්සලා ඇහුවේ පොහොර සහන ආධාරයේ සම්බන්ධව ඒ වගේම ගරු කතානායකතුමනි අපේ වියලි කලාපයේ දිස්ත්‍රික්කවල එක පැත්තක මේ මධ්‍ය කඳු කරේ මේ පැත්තෙන් තෙත් කලාපීය කලාපවල ගම් වතුර ඇති වෙන අතරේ තවමත් නියගයකට හසු වුණු විශාල ගොවි ජනතාවක් මේ ප්‍රදේශවල ජීවත් වෙනවා. දැන් මේ ත්‍රිකුණාමලයේ කියන්නේ පහුගිය කාලේ වාර්තා වුණා විශාල වශයෙන් නියගයකට හසු වුණු ගොවි ජනතාවක් සිටින බව. යාපනයේ දිස්ත්‍රික්කේ පවා මූලතිව් දිස්ත්‍රික්කේ පවා ඔවුන් උද්ඝෝෂණය කරනවා. ඔවුන්ට මේ ඒ නිසා පහුගිය කාලවල මොනරාගල දිස්ත්‍රික්කෙත් වාර්තා වුණු කාරණාවක් තමයි කරු මෙත්තුමනි මම අපි ගම්වලට යනකොට ඒ ගම්වල ගොවීන්ට නියමිත කාලට වගා වන්දි ලැබිලා නැහැ සමහ එක්කෙනෙක්ට ලැබෙනුනේ තව කෙනෙක්ට ලැබිලා නැහැ ඉතින් ඒ පොහොර සහන ආධාරයේ වගේම ඔහුගේ කාලේ අපි දන්නවා කෘපනිසර මහතුරු හරහා මේව වාර්තා ගත්තා වගා හානි වෙච්ච ගොවීන්ගේ වාර්තා ගත්තා ඒව ෆෝම් පුරවලා ගෙන්නුවා කන්න දෙහෙකට ෆොටෝ ගහලා පොහොර සහන ආධාරයට ගොවිය ෆොටෝ ගහලා එවනවා ඉතින් මේ මේ විදිහට මේ වගාවන්දිවත් ගෙවන්ට නිසි වැඩපිල්ලක් නැද්ද ඒක අපිට වාර්තා කරන්න පුළුවන්ද මේ පාර්ලිමේන්තුවට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වගාවන්දි ගෙවපු පවුල් ප්‍රමාණය හා කොච්චර ගෙවුවද කියන එක
ගරු ඇමතුමා
වෙනම් ප්‍රශ්නයක් අහන්න මේක සභාගත කරන්න දෙනවා
කරන්න මේකේ ප්‍රශ්න තියෙන කරු
කතානායකතුමනි
මට තියෙන කරු කතානායකතුමනි මේ ඔබතුමා කෘෂිකර්ම මාත්‍යතුමාට දැනුම් දෙන්න මේ මේ ප්‍රශ්න අහන්න එතුමා ඉන්න
ඕනේ
මේ රටේ මේ ගොවි ජනතාව මුහුණ දෙන ප්‍රශ්න ටිකක් අපි අහන්නේ ඒක ඔබතුමා අනිවාර්යෙන් දැනුම් දෙන්න
පක්ෂ නායකයන් දැනුවත් කරලා තියෙන්නේ ඒ අදාළ අමාත්‍යවරුන්ගේ පැමිණ ඉතාමත් අවශ්‍යයි බොහොම ස්තුතියි ගරු අමතුමා ගරු ඩලසලා පෙරම මැතුමා දෙවන රාමේ කතා ගන්න පුරන් ගරු බුද්ධික පතිරණ මැතුමා ගරු අලිසයිල් මවුලාන මැතුමා නෑනේ ගරු බන්දුල ගුණවර්ධන මැතුමා
මම ප්‍රශ්නේ අහනවා ගරු මැතුමා
14 ආ එක වර්ෂ 2016 අයවැහි අංක 162 යෝජනාව අනුව තේ රබර් හා පොල් පර්යේෂණ ආයතන ශක්තිමත් කිරීමට ශක්තිමත් කිරීම වෙනුවෙන් වර්ෂ දෙකක කාලයක් සඳහා රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන් කරනු ලැබීය. එම ප්‍රතිපාදන පර්යේෂණ ආයතනයන්හි රසායනාගාර පහසුකම් ඉහළ නංවා රසායනගාරයන්හි පර්යේෂණ කටයුතු ශක්තිමත් කිරීම යන්ත්‍රපකරණ සපයා ගැනීමට පමණක් නොව අමාත්‍යංශ තීරණය කරනු ලැබීය. ඒ අනුව පළමු වසර වන 2016 වර්ෂය සඳහා තේපොල් හා රබර් පර්යේෂණ ආයතනයකට රුපියල් මිලියන 30 බැගින් වෙන් කරනු ලැබීය. ඉතිරි ප්‍රතිපාදන 2017 වර්ෂයේ වැය කිරීමට සැලසුම් කරනු ලැබූ අතර 2016 වර්ෂයේ අයවැය තුලින් මේ සඳහා වෙනමම ප්‍රතිපාදන වෙන්න වුණු අතර යෝජනා කීපයක් සඳහා පොදුවේ වැවිලි ශේෂ්ත්‍රයේ සංවර්ධන ව්‍යාපෘතිය ලෙස වෙන් වූ රුපියල් මිලියන 362ක රුපියල් මිලියන 90ක් පර්යේෂණ ආයතනයකට රුපියල් මිලියන 30 බැගින් වන ලෙස 2017 වර්ෂයේ සඳහා වෙන් කරනු ලැබීය. A2 තේ පර්යේෂණ ආයතනයේ සේවා නියුක්තියන්ගේ සංඛ්‍යාව 269යි, රබර් පර්යේෂණ ආයතනයේ සේවා නියුක්තිකයන්ගේ සංඛ්‍යාව 406යි, පොල් පර්යේෂණ ආයතනයේ සේවා නියුක්තිකයන්ගේ සංඛ්‍යාව 273යි. A3 මේක ගරු ඇමතුමා 2002, 2005, 2010, 2014 ලැබුණු ප්‍රතිපාදන වෙන්වම කළ තියෙනවා, සභාගත කරන්නද
නැත්නම්?
ඊගාවට 2004 තේ ශේෂ්ත්‍රයේ සිදු කළ පර්යේෂණ ඇමුණුම් එකෙන් දක්වා ඇත, රබර් පර්යේෂණ සිදු කළ පර්යේෂණ ඇමුණුම් දෙකෙන් දක්වා ඇත, පොල් පර්යේෂණ පොල් ශේෂ්ත්‍රයේ සිදු කළ පර්යේෂණ ඇමුණුම් තුනෙන් දක්වා ඇත. අදාළ නොවේ.
ගරු මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ගරු ඇමතුමත් පිළිගන්නවා, අපි සියලු දෙනා පොදුවේ පිළිගන්නවා, මේ සම්ප්‍රදායික තේ රබර් පොල් කියන අපනයන ත්‍රය අද්‍යතන වෙළඳ ලෝකයට හරි සරිලන ලෙස වැඩි එකතු කළාගයක් සහිතව යැවීම සඳහා මේ පර්යේෂණ තමයි ඉතාම වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ පර්යේෂණ ආයතනවලට ලබන වර්ෂයේදී මීට වඩා වැඩි මුදලක් වෙන් කරගෙන හරි ඔබතුමාගේ විශේෂ අවධානයට මම යොමු කරන්න කැමතියි. අද ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් රාජධානී ඇතුළු රටවල ඉතා විශාල මේ පොල් හා ආශ්‍රිත විවිධ දේවලට, වර්ජින් කොක්නට් ඔයිල් පමණක් නෙවෙයි, පොල් වතුර, ඒවැයෙන් හදන විවිධ නිෂ්පාදන සබන් වර්ග, ෂැම්පෝ වර්ග සඳහා ඉතා විශාල ඉල්ලුමක් තියෙන අතර මම දැක්ක ඔබතුමත් මේ පොල් වතුර නිෂ්පාදනය කරන කර්මාශාලාවක් විවෘත කරන්න ගිහිල්ලා තියෙනවා. ඒක ඉතාම හොඳ දෙයක්. ඒ සඳහා ඉතා විශාල වෙළඳ පොලක් තායිලන්තයේ ඇතුළු රටවල් විසින් අල්ලගෙන තියෙනවා. නිසා අපිට මේක අපේ රටේ ඉතිහාසයේ කොටසක් ලෙස පවතින පොල් වග අංශයයි ඉන්නේ ඊට වඩා පිටිපස්සෙන්. ඒ නිසා අපනයන කෘෂිකර්මය සඳහා වෙන විශේෂ පර්යේෂණයක් මේ අලුත් පොල් ආශ්‍රිත නිෂ්පාදනවල කරන්න ඔබතුමා විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවද කියලා මම දැනගන්න කැමතියි.
ඉතාමත් හොඳ ප්‍රශ්නයක් මන්ත්‍රීතුමා. අපේ ඇත්ත වශයෙන් අපේ මුළු රටේම සංස්කෘතියේ පර්යේෂණ ශ්‍රේෂ්ඨයට වැඩි ප්‍රමුඛත්වයක් අපි දක්වන්නේ මේ වැවිලි ශේෂ්ත්‍රයේ පමණක් නෙවෙයි, අනෙකුත් ශේෂ්ත්‍රවලත් පර්යේෂණ සම්බන්ධයෙන් අපිට අවශ්‍ය සම්පත් ප්‍රමාණය අනෙකුත් පර්යේෂණ ආයතනවලටත්, මගේ පර්යේෂණ ආයතනවලටත් අපි බලාපොරොත්තු වෙන මේ මුදල් ප්‍රමාණය අපිට ලැබෙන්නේ නැහැ. ඉතින් විශේෂයෙන්ම මේකට ප්‍රධාන හේතුව තමයි අපගේ ප්‍රාග්ධන වියදම් ඉතාමත් අධික වීම. ඒ වගේම මේ ප්‍රාග්ධනය ලබා ගැනීමට රජයට තියෙන අපහසුව, ඒ තිබෙන මූල්‍යමය තත්ත්වය උඩ. ඉතින් දැන් අපි දැන් බැලුවොත් මේ මුදල් ටික අපිට ලැබිලා තියෙන මේක ඇත්ත වශයෙන් වැඩිවීමක්. රුපියල් මිලියන 200ක් කියන්නේ ඇමරිකානු ඩොලර් කීයද? 1.5යි. ඒකට ඇමරිකානු ඩොලර් 1.5ක් කියන්නේ පර්යේෂණ ආයතන තුනකට අපි බැලුවොත් විශේෂයෙන් පුද්ගලික අංශයේ මේ 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 ග්ලෝබල් ඉකොනොමි එකේ ගෝලීයකරණය වූ ආර්ථිකයේ මල්ටිනේෂනල් සමාගමක් පර්යේෂණ ආයතනයකට පර්යේෂණයට බිලියන 3-4ක් අඩුම ගන්න වියදම් කරන ඇමරිකානු ඩොලර්. ඉතින් මේ මෙවැනි මේ සුළු මුදල් වලින් අපි යන්නේ. ඉතින් මේ මේ සංස්කෘතිය මං කියන්නේ මේක මේ සියලුම රජයන් පිළිගන්න ඕනේ, මේ පර්යේෂණ ආයතනවලට ලබා දෙන සම්පත් ප්‍රමාණය වැඩි කරන්න අවශ්‍යයි කියලා. එසේ කියමින් තව එක කරුණක් කියන්න අවශ්‍යයි. අපේ මේ පොල් ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් අපි දළ වශයෙන් පොල් ගෙඩි මිලියන 2500ක් 3000ක් අතර අපි නිෂ්පාදනය කරනවා. මේ අවුරුද්දේ අපේ ඇස්තිමෙන්තුව මේක පොඩ්ඩක් අඩුවේ, 10%-15% අඩුවේ නියගේ අනිත් කරුණු නිසා කියලා. නමුත් අපි නිෂ්පාදනය කරන පොල් ප්‍රමාණයෙන් 80%ක්ම අපි දේශීය වෙළඳ පොලට තමයි අපි මේ මේ මාකට් එකට තමයි පරිහරණය වෙන්නේ. ඉතින් ඉතාමත් සුළු පොල් ප්‍රමාණයක් මිලියන 200ක් 300ක් වැනි පොල් ප්‍රමාණයක් තමයි
ඔබතුමා කියන පරිදි වැලියු ඇඩිෂන් එකයි රීඑක්ස්පෝට් එකට යන්නේ. ඉතින් ඒ නිසා තමයි අපිට අලුත් පොල් වගා කිරීමක් අවශ්‍යයි. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඒ දෙවෙනි පොල් ත්‍රිකෝණය පටන් ගැනීමට දැන් මම කටයුතු කරලා තිබෙනවා. ඉතින් මම ඔබතුමාගේ තර්කය පිළිගන්නවා. විශේෂයෙන් පර්යේෂණ පැත්තෙන් අපි මීට වඩා ගොඩක් ඉදිරියෙන් සිටිය යුතුයි කියන මතේ මමත් ඉන්නවා.
දෙවෙනි අතුරු ප්‍රශ්නය කරු කතානායකතුමනි, ඔබතුමාට තව උදව්වක් වශයෙන් දැන් අර පෝමකම අලුත්ෙන් පිහිටලා තියෙන අපේ සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යතුමා යටතේ තියෙන නැනෝ තාක්ෂණික පර්යේෂණ ආයතනයේ පුද්ගලිකාංශයත් සමග පර්යේෂණ රාශියක් කරන නිසා ඔබතුමාගේ මේ ආයතන තුනට නැනෝ තාක්ෂණික අංශයේ සහායක් ලබා ගත්තොත් හොඳයි කියලා හිතන අතර මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය වෙන්නේ මේ ගම් වතුර නිසා සමහර තේවගා ප්‍රදේශවලට හානියක් සිද්ධ වෙලා තියෙනවා. දැනට ඒ තක්සේරු කළ ඒ සඳහා කුමන සහනයක් ලබා දෙන්නට ඔබතුමා පියවරක් අරන් තියෙනවද කියලා.
දැන් අද දින මේ මම ඔබතුමාට සතුටුයි කියන්නේ අපේ වජිර ප්‍රාප්‍යවර්ධන ඇමතුමා මට උදේ කතා කරා. ඊයේ සාකච්ඡාවක් පවත්වලා තිබෙනවා ඒ අලාභයට පත් වුණ සියලුම කුඩා තේවතු හිමියන්ට අලාභය ලබා දීමට රජය තීරණ කළා තිබෙනවා. ඒ මුදල් ටික අපි කුඩා තේවතු අධිකාරිය හරහා ඒ අවශ්‍ය ප්‍රාදේශීය ලේකම් වලට යැවීමට අපි කටයුතු කරනවා.
මේ අතුරු ප්‍රශ්නේ මම දැනගන්න කැමතියි මේ දිනවල ඔබතුමා ග්ලයිෆොසෙට් මේ රසායනික කෘමි රසායනික ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් විවාදයකට පැටලිලා තියෙනවා. මෙය තේවගාව සඳහා ලබා දෙන්න තීරණය කරනවද, ලබා දෙන්නේ නැතුව ඒ තහනමේ ලෙසින්ම ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවද, දෙකෙන් කොයිකද කරන්න බලාපොරොත්තු වෙන්නේ?
අපි ග්ලයිෆොසෙට් සම්බන්ධයෙන් මේ අගමැතුමා මේක මේ ඔබතුමාගේ ප්‍රශ්නෙට අදාළ නැහැ, නමුත් මම පිළිතුරක් දෙන්නම්. අගමැතුමා කමිටියක් පත් කරා. ඒ කමිටියේ වාර්තාව දැන් එළියට ඇවිල්ලා තිබෙනවා. ඒ වාර්තාවේ සරල ලෙස සඳහන් කරලා තිබෙන්නේ තේ වගාවට පමණක් සීමා කරලා දැඩි කොන්දේසි යටතේ ග්ලයිෆොසෙට් ගෙනීමට අවශ්‍ය ඉඩ දෙන්න කියලා. ඉතින් ඒ කොන්දේසි අනුව ක්‍රියා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. නෑ, උන්වහන්සේ මම ඉතාමත් සුහදශීලීව කටයුතු කරනවා.
දැයි බොහොම ස්තුතියි ගරු චමින්ද විජේසිරි
මහත්මයා. මම අහනවා ගරු කතානායක
මහත්මයා, සභා පළාත් පාලන ඇමතිතුමාගේ ඇසීමට.
චමින්ද විජේසිරි මහත්මයාට දැනුම් දෙන්න කියලා තියෙනවා පළාත් සභා ඇමතිතුමා සති දෙකකින් උත්තර දෙන බව.
හොඳයි හොඳයි. ඔව් ඉක්මනට කියවෝ.
ඔව් ඇමතිතුමා, එදා අවසානයේ ඉතා බරපතල චෝදනාවක් මට කරා. ඉතින් ඇත්තටම එතුමාගේ නොපෙනුමේ ඔබට තුමාට තේරෙන මොකද මට ඒක නිවැරදි කරගන්න අවස්ථාවක් ගන්න. එතුමා අවසානයේ මට චෝදනා කරපු චෝදනාව ඇත්තටම මම එතුමාට කියන කනගාටුවෙන් ප්‍රකාශ කරනවා. එතුමා එන්නේ නැත්තේ ඇත්තටම මේ යහපාලන ආණ්ඩුවේ අපි කියපෝ ඒ හොරු ආරක්ෂා කරන නිසාම කියන කාරණේ මම ඇත්තට පැහැදිලිව කියනවා. එතුමාට මම මේ කියන කාරණේ මොකද්ද කියන අහන්නේ පැහැදිලි කරගන්න. ඔබතුමා අවස්ථා කීපයක කිව්වා. එතුමා හොයලා බලනවා. ඇඳයට දන්නේ නැහැ ගෙදර ඉන්න.
හොඳයි. හතර ගරු වෛද්‍ය නරින්ද ජයසිරි මහත්මයා ක්‍රීඩා මහත්මයා ඇසීමට
මම අහනවා.
ඒ සභාගත කරන්න ඒක.
ඔව්. මම සූදානම්. ඔබ සූදානම්ද?
හය දරසලා පිරිමි මහත්මයා වාරි මහල මහත්මයා ඇසීමට
ප්‍රශ්න අහනවා. සභාගත කරනවා.
හොඳයි. 11 ගරු දරසලා පිරිමි මහත්මයා
ප්‍රශ්නේ අසනවා. සෙන්ට පිළිතුරු ලෑස්ති අපි සභාගත.
සභාගත කරන්න. 12 බුද්ධපතේන මහත්මයා ප්‍රශ්න අහනවද? හොඳයි. සභාගත කරන්න. 13 ගරු අලිසයිඩ් මෞලාන මහත්මයා ප්‍රශ්න අහනවද?
අහනවා.
හොඳයි.
අධ්‍යාපන මහත්මයා සති දෙකකින් පිළිතුරු දෙනවා.
ළඟට 23 ඔව් ගරු මන්ත්‍රීමෝ
කතානායකතුමනි, මේ ප්‍රශ්න අවස්ථාවට අදාළව පොදුවේ බලපාන කරුණක් ගැන ඔබතුමාගේ අවධානය යොමු කරන්න මම කෙටියෙන් අදහස් කරන්නේ. දැන් ආණ්ඩු පක්ෂ සංවිධායකතුමා ඇමතිතුමා මගින් ප්‍රකාශ කරා මේ අතුරු ප්‍රශ්න අදාළ ඇමතිවරුන්ට යොමු කරනවා, මේ මාර්ගයෙන් පිළිතුරු ලබා දෙනවා කියලා. මේක අද ඒකක් නෙමෙයි, හැමදාම වෙච්ච දෙයක්. නමුත් මම පාර්ලිමේන්තු ජීවිතයේදී මට කිසිම අවස්ථාවක් ගරු කතානායකතුමනි එහෙම යොමු වෙච්ච අතුරු ප්‍රශ්නයකට ලිඛිත පිළිතුරක්වත් පසුව ඇමතිවරයෙක්ගෙන් වාචික පිළිතුරක්වත් ලැබිලා නැහැ. ඒ නිසා මම ආණ්ඩුපක්ෂ සංවිධායකතුමාගෙන් දැනගන්න කැමතියි එතුමගේ කාර්යාලයෙන් හෝ දැන් එතුමා මෙතන මේ ප්‍රකාශ කරන මේ අතුරු ප්‍රශ්න කොහොමද අදාළ අමාත්‍යාංශයට යොමු කරන වැඩපිළිවෙලක් තියෙනවද කියන එක ගැන දැනගන්න කැමතියි. නැත්තම් මේක නිකන් වචනයක් බවට පත්ලා තියෙනවා කවදාවත් උත්තරයක් හම්බෙන්නේ නැති.
ඒකේ යම් සත්‍යයක් තියෙනවා කතානායකතුමනි. අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ අදාළ ඇමතිවරයාටම පිළිතුරු දෙන්න කියලා. වෙනදාට සාපේක්ෂව ඒක දැන් සාර්ථකයි. අද වගේ දවසක පොඩ්ඩක් අර සිකුරාදා නිසා වෙන්නේ නැති මේ ගැටලුව ඇති වුණේ.
නමුත් ඔබතුමාටින් ඒක සිද්ධ වෙනවා.
අපේ කාර්යාලයෙන් සාමාන්‍යයෙන් දැනුම් දෙනවා ඇමතිතුමාට මේ වගේ ප්‍රශ්නයක් තමයි අතුරු ප්‍රශ්නෙට යොමු වුණේ කියලා. ඒක විධිමත් කරන්න හොඳයි කියලා මමත් කල්පනා කරනවා.
හොඳයි. එහෙනම් අවශ්‍ය පියවර ගන්න ගරු ඇමතිතුමා. ඊළඟට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23 දෙක ඇරේ ප්‍රශ්න ගරු ඩග්ලස් දේවානන්ද ඇමතිතුමා.
நன்றி கௌரவ சபாநாயகர் அவர்களே. வடக்கு மாகாணத்தின் பாரம்பரிய நீர்ப்பரப்புகளாக விளங்குகின்ற மன்னார் தென்குடா கடல் பாக்கு நீரணை போன்ற சிறிய கடல் பரப்புகளை கொண்டதான கடற்பரப்பு பாரிய வளச்சுரண்டல்களுக்கு உட்பட்டு வருவதாக அறிய முடிகின்றது. இந்திய கடற்தொழிலாளர்களின் நெல்லை தாண்டியதும் தடை செய்யப்பட்ட உபகரணங்களை கொண்டதுமான தொழில் செய்கைகள் ஒருபுறம், சில உள்ளூர் தொழிலாளர்களின் அழிவு தரக்கூடிய தொழில் செய்கைகள் மறுபுறமும் என பகுதி கடல்வளம் நாளுக்கு நாள் சுரண்டப்படுவது தற்போது அதிகரித்து வருவதாகவும் இப்பகுதியில் 1 கிலோகிராம் இறால் உற்பத்திக்காக 18 கிலோகிராம் சிறிய ரக மீன்கள் அளிக்கப்படுவதாகவும் இதன்படி ஒரு வருடத்தில் சுமார் 6.5 கோடி கிலோகிராம் மீன்கள் அளிக்கப்படுவதாகவும் இதன் பெறுமதி சுமார் 6510 மில்லியன் எனவும் தெரிய வந்துள்ளதாக கூறப்படுகின்றது. இதன் பிரகாரம் பார்க்கின்ற பொழுது வடபகுதியில் சில கடற்தொழிலாளர்களது இழுவை மணி மூலமான தொழில்கள் தற்போது அதிகரித்துள்ளதாகவும் இதனை தடை செய்யும் சட்டம் மூலம் நாடாளுமன்றத்திற்கு கொண்டு வருவதற்கான ஏற்பாடுகள் முன்னெடுக்கப்பட்டு பின்னர் சில தமிழ் அரசியல்வாதிகளின் தலையீடுகள் காரணமாக அது தடைப்பட்டுள்ளதாகவும் இழுவை மணிகள் மட்டுமல்லாது தடை செய்யப்பட்ட அழிவு தரக்கூடிய கடல் தொழில் முறைமைகளான டைனமைட் மற்றும் கண்டல் மர குட்டிகளையும் ஆபத்தான பொருட்களையும் கடலில் பரவலாக அமுழ்த்தியும் மண்மூடைகள் மற்றும் கூரான இரும்பு கம்பிகளை கொண்டு உருவாக்கப்பட்ட ஆயிரக்கணக்கான பொறிகளை கடலில் அமைத்தும் தொழில் செய்து வருவதாகவும் தெரிய வருகின்றது. மன்னார் தென்கடலில் ஆபத்து விளைவிக்கக்கூடிய அகல சிறகு விலை எனப்படுகின்ற அடியில் இரும்பு கம்பிகள் பொருத்தி சுமார் 300க்கும் மேற்பட்ட பொறிகள் பரவலாக நிறுத்தப்பட்டுள்ளதாகவும் கடல் தொழிலில் இரும்பு கம்பிகளை பயன்படுத்துவது சட்டவிரோதமானது என 1966ஆம் ஆண்டு பிரகடனப்படுத்தப்பட்டிருப்பினும் இப்பகுதியில் உள்ள சில கடற்தொழிலாளர்கள் பல வருடங்களாக 1 மீட்டர் நீளமான இரும்பு கம்பிகள் வலைகளுடன் இணைத்து பயன்படுத்தி வருவதாகவும் இதனால் தாழ்வுப்பாடு வங்காளை நறுவிலிக்குளம் அரிப்பு அச்சங்குளம் போன்ற பகுதிகளைச் சேர்ந்த பெருமளவிலான சிற்றளவு படுப்பு விலை மற்றும் கரைவிலை கடற்தொழிலாளர்கள் மிகவும் மோசமாக பாதிக்கப்பட்டுள்ளனர் என்றும் இதன் காரணமாக கடற்தொழிலாளர்களுக்கிடையே முரண்பாடுகளும் அடிதடி மோதல்களும் அதிகரித்து வருவதாகவும் தெரிய வருகின்றது. மேலும் கொழும்பில் கடற்தொழில் அமைச்சின் மூலமாக விடுவிக்கப்படுகின்ற தொழில்சார் விதிமுறைகள் மற்றும் தடைச்சட்டங்கள் என்பன வடக்கில் அதிகமாக அமுல்படுத்தப்படாத நிலைமையே காணப்படுவதாகவும் கூறப்படுகின்றது. இழுவை மணிகள் பயன்படுத்தி மேற்கொள்ளப்படுகின்ற கடற்தொழிலை தடை செய்வதற்கான சட்டமூலத்தினை நாடாளுமன்றத்தில் சமர்ப்பிப்பதில் ஏதேனும் தடைகள் உள்ளனவா? உள்ளனவெனில் அது குறித்து விளக்கம் தர முடியுமா? இல்லையேல் வடக்கு கடலில் பாரிய அழிவினை உண்டு பண்ணி வருகின்ற இத்தொழில் முறைமையை தடை செய்வதற்கு நடவடிக்கை எடுக்க முடியுமா? எமது கடல் வளத்தை பெருந்தொகையான கடற்தொழிலாளர்களது வாழ்வாதாரங்களையும் அழித்து வருகின்ற தடை செய்யப்பட்ட அனைத்து கடற்தொழில் முறைமைகளையும் முற்றாக நிறுத்துவதற்கும் அதற்கு மாற்றாக வேறு தொழில் முறைமைகளை ஊக்குவிப்பதற்கும் அதற்கான உதவிகளையும் வழங்குவதற்கு நடவடிக்கை எடுக்க முடியுமா? மத்திய கடற்தொழில் மற்றும் நீரியல் வளத்துறை அமைச்சு விடுக்கின்ற தொழில் ஒழுங்கு விதிகள் மற்றும் சட்டங்களை வடக்கிலும் முறையாக செயல்படுத்த வலுவுள்ள நடவடிக்கைகளை முன்னெடுக்க முடியுமா? எல்லை தாண்டியதும் தடை செய்யப்பட்ட உபகரணங்களை கொண்டதுமான இந்திய கடற்தொழிலாளர்களது தொழில் அத்துமீறல்கள் குறித்தும் மேற்கொள்ளப்பட்டு வருகின்ற இருதரப்பு பேச்சுவார்த்தைகளின் தற்போதைய நிலை என்ன? அதே நேரம் வடபகுதியில் சுமார் 200 வரையிலான கடற்தொழிலாளர்கள் அட்டை பிடிப்பதற்கான அனுமதி வழங்கப்பட்டுள்ளதாகவும் இவர்களுக்கு வழங்கப்பட்டுள்ள கடல் தூரத்தை விட குறைந்தளவு தூரத்தில் இவர்கள் மின் வெளிச்சத்தில் பயன்படுத்தி தொழிலில் ஈடுபடுவதாகவும் அப்பகுதிகளை கலக்குவதால் மீனினங்கள் கலைந்து செல்வதாலும் கரை பகுதிகளை பயண வழிகளாக மேற்கொள்வதால் சிறு தொழிலாளர்களது வலைகளை ஊடறுத்து செல்வதாலும் சிறு தொழிலாளர்கள் தொழில் ரீதியான பாதிப்புகளுக்கு உட்பட்டு வருவதாகவும் மேற்படி அட்டை பிடிப்போருக்கு யாழ்ப்பாண கடல் பகுதியில் இரவில் தொழில் செய்ய அனுமதி இல்லாத நிலை இருந்தும் அவர்கள் இரவு வேளைகளில் தொழிலில் ஈடுபடுவதாகவும் இவர்களது தொழில் செயல்பாடுகளால் மீனினங்களுக்கான உணவு வளங்கள் அளிக்கப்பட்டு வருவதாகவும் கடற்தொழிலாளர்கள் குற்றம் சுமத்துகின்றனர். இவ்விடயம் குறித்து உடனடியாக அவதானங்களை செலுத்தி மேற்படி தடை செய்யப்பட்ட தொழில் புறமைகளை நிறுத்துவதற்கும் வழங்கப்பட்டுள்ள அனுமதிக்கேற்ப அவர்கள் தொழில் செய்வதை உறுதிப்படுத்துவதற்கும் நடவடிக்கை எடுக்க முடியுமா? மேற்படி எனது கேள்விகளுக்கான பதில்களை கௌரவ அமைச்சர் அவர்கள் வழங்குவார் என எதிர்பார்க்கின்றேன். நன்றி.
கௌரவ கதாநாயகத்துமணி டக்ளஸ் தேவானந்த மெத்துமாய் தாமத் வெதகாத் பிரஷ்னகீப்பியாக் பிலிபந்தவ உத்துரை அத்திவி தத் තිබෙන தத்தியன் පිළිබඳවත් කරුණ ඉදිරිපත් කරා එතුමා මේ පතුලේ ඇදගෙන යන දැල් ඒ කියන්නේ ට්‍රෝලින් දැල් සම්බන්ධව තමයි මූලිකවම අදහස් ඉදිරිපත් කරේ ඒ සම්බන්ධව කටයුතු කිරීමට බාධාවක් නැහැ අපි ඒ කටයුත්ත කරන ඒ වගේම දැනටමත් මේ ට්‍රෝලින් දැල් සම්බන්ධව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා මේ පිළිබඳව විවාදය මට අද දිනේ දැනුම් දුන්න 6 වෙනිදාට සූදානම් කරලා තිබෙන බව ඒ අනුව මේ සඳහා
ඒක ඉවරුණාම පත් ගන්න නේද
මේ ඉවරුණාම
මේ ඉවරුණාම ගන්න
මේ ඉවරුණාම මම ඉවරුණා
ඉවරුණාම අහන්න ලේසියි ඔබතුමාට ලේසියි නැත්නම් බාධා
වෙනවා 6 වෙනිදාට මේ සම්බන්ධ විවාදයක් තිබෙනවා ඒ විවාදයේදී තවත් අදහස් ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා ඒ කටයුත්ත කරලා තියෙනවා ඒ වගේම අපේ මුහුදේ සීමාවේ මේ කටයුතු කරන අයට වෙනත් විකල්ප රැකියා ලබා දීම සම්බන්ධවත් ඒ වගේම නීති විරෝධීව කරන කටයුතු සම්බන්ධවත් එතුමා අදහස් කරලා තියෙනවා අපි නීති විරෝධී පන්න ක්‍රම නවතැලීම සඳහා විශේෂ වැඩපිළිවෙළ රාශියක් ක්‍රියාත්මක කරලා තිබෙනවා විශේෂයෙන් එතුමා සඳහන් කර මේ ඩයිනමයිට් යොදා මසුන් මැරීම පිළිබඳව අපි දැඩි අවධානය යොමු කරලා තිබෙනවා ඒ සඳහා දැඩි නීති රීති පනවලා තිබෙනවා විතරක් නෙමෙයි නාවික හමුදාවට සහ පොලිසියට අපි උපදෙස් ලබා දීලා තිබෙන්නේ මේ පුපුරන ද්‍රව්‍ය යොදාගෙන මස්යන් මැරීමේ කටයුතු වල නිරත වෙන අය පුපුරන ද්‍රව්‍ය ආඥා පනත යටතේ එයාට නඩු පවරන්න කියන එක තමයි අපි දැනුම් දීලා තියෙන්නේ. ඒ අනුව ඒ කටයුත්ත දැන් සිදු කරනවා විතරක් නෙමෙයි අපි මේ ආකාරයේ නීති විරෝධී අයුරින් ඩයිනමයිට් යොදා මසුන් මරණ අයත් අඩංගුවට ගන්නවා වගේම ඒවා ප්‍රවාහණය කරන අය අත්අඩංගුවට ගැනීම කරන්න අපි බලය දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒවා විකිනීම කරන අයත් අපි අත්අඩංගුවට ගන්න කටයුතු කරනවා. පසුගිය දිනවල පෑලියගොඩ මස්ය වෙළඳ පොළෙත් ඒ පිළිබඳව වැටලීම් කළා තිබෙනවා නාර ආයතනයේ නිලධාරීන් සමග. එහෙදිත් අත්අඩංගුවට ගත්තා අපි අඛණ්ඩවම මේ කටයුත්ත කරනවා. මේක ඉතාමත් බරපතල හානියක්. මේ කාලාන්තරයක් තිස්සේ සිදුවෙච්ච දෙයක්. මේ නතර කිරීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග අපි රජය විදියට ගන්නවා මේ දීවර ජනතාවගේ දරුවන්ටත් මේ අනාගතයේදී දීවර සම්පත ඉතිරි කිරීම සඳහා. ඒ වගේම මේ කටයුත්තේදී මේ වෙනත් රැකියාවලට මේ නීති විරෝධී කටයුතු වල යෙදෙන අයට වෙනත් රැකියාවලට හුරු කිරීමේ වැඩපිළිවෙළ අපි ආරම්භ කරලා තිබෙනවා දැනටමත් අපි මුහුදු පැලෑටි වගාව උතුරු ප්‍රදේශයේ ආරම්භ කරලා තිබෙනවා ඔබතුමා දන්න නයිනතිව් ප්‍රදේශයේ හැම ඒ කටයුත්ත සාර්ථකව කරගෙන යන එක විදේශ වෙළඳ පළක් තිබෙනවා ඒ වගේම දීවර වගා කටයුතු අභ්‍යන්තර ජලාශවල කලපු තුල කලබු විශාල ප්‍රමාණයක් තියෙන ඒවා සම්වර්ධනය කළා ඒවයි මස්්‍ය වගාව ක්‍රියාත්මක කරන්නත් අපි අවශ්‍ය පියවර ගන්නවා වගේම උතුරු පළාත වෙනුවෙන් අපි ළඟදීම පටන් ගන්නවා මන්නාරම දිස්ත්‍රික්කයේ ජලජීවි වගා කලාපයක් අපි වගා කලාප තුනක් ආරම්භ කරනවා මේ රාජ්‍යයේ අක්කර 3000ක කලාපයක් පටන් ගන්නවා ඇක්වාකල්චර් ඉන්ඩස්ට්‍රියල් පාර්ක් තුනක් අපි පටන් ගන්නවා ඒව තුලින් විශාල වශයෙන් මේ උතුරු ප්‍රදේශයේ අයට රැකියාව ලබා දෙනවා වගේම ඒ ආරම්භය සමග අනිත් ප්‍රදේශවලත් තිබෙන මේ සඳහා සුදුසු ඉඩම් අඳුනා ගනිමින් යනවා අපි උතුරු කරේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරන්න කැමති ඒ වගේ ඉඩම් තියෙනවා නම් අපිට සොයලා දුන්නොත් අපි ඒ ප්‍රදේශවල තරුණයන්ටම රැකියාව කරගෙන යන්න අවශ්‍ය පහසුකම් ආධාර උපකාර ලබා දීලා ඒ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම මධ්‍යම රජයේ කටයුතු පිළිබඳව නීති රීති පිළිබඳව රටේ සියලුම දීවර කර්මාන්තයට එක හා සමාන නීතියක් තියෙන. ඒක උතුරට වෙනම නීතියක් හෝ දකුණට වෙනම නීතියක් ක්‍රියාත්මක කරන්න ඉඩක් නැහැ. අපි තමයි නියෝග පනවන්නේ. අපි තමයි නියෝග ඒ සඳහා අවශ්‍ය නීති රීති සම්පාදනය කරන්නේ. ඒ නීති රීති අනුව තමයි කටයුතු කළ යුතු වෙන්නේ. එහෙම නොකරන අයට එරෙහිව අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. නීතිය හමුවට ගේනවා වගේම එයාට දඬුවම් ලබා දීලා තියෙනවා. ඒවයි අඩුපාඩුවක් තියෙනවා නේද ඔබතුමාලා දැනුම් දෙන පරිදි අපි තවදුරටත් ඒ කටයුතු කරන්න සූදානමින් ඉන්නේ. ඉන්දියානු දීවර ගැටලුව සම්බන්ධව එතුමා ප්‍රශ්න කරනවා. මේ ගැටලුව මේ අමාත්‍යාංශයට මම බලයට පත් වුණාට පසුව තිබුණු ප්‍රධාන ගැටලු දෙකෙන් එකක් තමයි යුරෝපා මත්ස්‍ය තහනම. ඒ යුරෝපා මත්ස්‍ය තහනම අද ඉවත් කරගෙන තියෙනවා. ඒකේ සාර්ථක ප්‍රතිඵල අද රටක් විදියට අපිට ලැබෙන්න පටන් අරගෙන තියෙනවා. අපේ දීවර කර්මාන්තයේ රැකියාව වැඩි වෙලා තියෙනවා. ඒ වගේම විශාල ආදායමක් අද ඒ තුල අපිට ලැබෙන්න පටන් අරගෙන තියෙනවා. යුරෝපයට මත්ස්‍ය අපනයනය කිරීම තුළ ඒ වගේම GSP සහනය නැවත ලබා ගැනීම හරහා තවත් ඒක දීවර ජනතාවට වගේම මේ රටේ රටට විදේශ විනිමය උපය ගන්න සම්පතක් බවට අද පත් වෙලා තිබෙනවා. ඒ වගේම මේ උතුරේ මේ සිදු කරන බොටම් ට්‍රෝලින් මේ තහනම් පන්න ක්‍රමය තමයි ඊළඟ ගැටලුව. අපි ඒකටත් දැන් මුහුණ දෙමින් යනවා. මම කියන්න කැමතියි ගරු කතානායකතුමනි, මම මේ අමාත්‍යවරයා විදියට බාර ගන්න තෙක් අවුරුදු 30ක් 30 මේක කටයුත්ත සිද්ධ වුණා. ඒ කාලය තුල සිද්ධ වුණේ මේ අය අත්අඩංගුවට ගන්නවා, යාත්‍රා දැල් ලම්පන්න සියල්ලම සමග මේ අය නිදහස් කරනවා. ඒක තමයි සම්ප්‍රදාය වෙලා තියෙන්නේ. නමුත් මම මේ අමාත්‍යාංශයට බාරගත්තට පස්සේ මේක තිබෙන තත්ත්වය පිළිබඳව වැටහීම සහිතව ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු අපි රජයේම මේ පිළිබඳව අවධානය යොමු කරා. වගේම උතුරු ප්‍රදේශයේ මන්ත්‍රීවරුන්ගෙන් සියලුම දෙනා ඔබතුමා ඩග්ලස් දේවානන්ද මැතිතුමා ඇතුළු සියලු දෙනා අපිට මේ පිළිබඳව දුන්නු ශක්තිය සහ උතුරේ දීවර ජනතාව අපිට වටිනම කට්ටිය තමයි උතුරේ දීවර ජනතාව. ඔබතුමාලගේ මේ ශේෂ්ඨයේ ඉන්න ඒ මිනිසු අන්ත දුක්ඛින්ද යුද්ධ කාලේ ඊට පසුවත් හරි ආදායමක් ලබා ගන්න බැරි නිසා ඒ සැලකිල්ලට අරගෙන සියලු අත්අඩංගුවට ගන්න බෝට්ටු අපි රඳවා ගැනීමක් සිදු කරා. දැනට අපි බාරේ බෝට්ටු 140 ගණක් තියෙනවා. දැන් ඊට පසුව මේ පිළිබඳව සාකච්ඡා සඳහා ඉන්දියාවේ පාර්ශ්වයෙන්ම වෙනදට වැඩි උනන්දුවක් ලැබෙන්න පටන් ගත්තා. ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ මට්ටමේ සාකච්ඡා දෙකකුත් නිලධාරී මට්ටමේ සාකච්ඡා දෙකකුත් රට තුල පැවැත්ුණා. ඒ වෙලාවෙ ඉඳපු අපේ මංගල සමරවීර විදේශ අමාත්‍යතුමත් මමත් ඉන්දියාවට ගිහිල්ලා මේ පිළිබඳව සාකච්ඡා කරා. ලංකාවට ආවා. ඒ සාර්ථකත්වයේ මත අද මේ ප්‍රශ්නේ අපිට निराකරණය වෙමින් යනවා. දැන්ටමත් ඒ රටේ බහුදින යාත්‍රාවලට වරායවල් දෙකක් ඒ ප්‍රදේශයේ සකස් කරන වෙන රටවල් වලට මේ කර්මාන්තයේ මේ දීවරයන් යොමු කරන් විකල්ප ක්‍රියාමාර්ගවලට යොමු කරනා වගේම ලියාපදිංචි කිරීම නතර කරලා තියෙනවා. දැන් බොටම් ට්‍රෝලින් වලට පළවෙනි වතාවට ඉන්දියාව පිළිගත්තා. මේක තහනම් පන්න ක්‍රමයක් කියලා. ඒ නිසා මේ සම්බන්ධව අපි විශාල ප්‍රගතියක් අද ඇති වෙලා තිබෙනවා. ඒ වගේම දැන් මේ වෙනකොට එන බෝට්ටු ප්‍රමාණය විශාල වශයෙන් අඩුවීමකුත් තියෙනවා කියන එක අපිට ඔබතුමා ඉදිරියේ සඳහන් කරන්න පුළුවන්. මේ අභියෝගයත් අපි ඉදිරි කාලයේදී සාර්ථකව ජයග්‍රහණය කරන ඒ සඳහා අපිට දේශපාලන අධිකාරියත් ඒ වගේම මේ දීවරයාගේ සහයෝගය ලැබෙනවා. අවසාන වශයෙන් මේ මුහුදු කූඩල්ලන් සම්බන්ධව ඔබතුමා කිව්ව කාරණේ යම් මම සොයා බැලීමක් කරා. මේ කාරණේ යම් සත්‍යභාවයක් අපිට පේන්න තියෙනවා. අපි ඒව පිළිබඳව සම්පූර්ණ මැදිහත් වෙනවා. අපි ඒ සම්පත ආරක්ෂා කරගන්න අවශ්‍ය දැනටමත් නීතිය ක්‍රියාත්මක කරත් ඒකේ බාධාවක් නැති වෙලා තියෙනවා නම් ඒවට අපි මැදිහත් වෙනවා.
හොඳයි, බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමා. නිහල් ගල්පැතුම අපිට ඉන්න පොඩක්. Are you satisfied honorable member?
Yes sir.
Okay, sorry.
I said බොහොම ස්තුතියි.
Ah, right. වෙලාව සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. මාගේ අමාත්‍යතුමා දැනටම වෙලා පහු වෙලා තියෙන්නේ 11:35.
දැන් දීවර අමාත්‍යතුමා කරපු පැහැදිලි කිරීම ගැටලුවක් නෑ මට. නමුත් දැන් එතුම විසින් දැන් ජුනි මාසයේ 6 වෙනිදාට ගේන හදන සංශෝධනයේ
ඒක අපි වෙනම ගම්මු මන්ත්‍රීතුමාට මෙතන ගන්න අමාරුයි. මෙතන
මේ පැහැදිලි කිරීම කරන්න දැන් මේ
We have to start on the condolences.
හැමදාම මේ එහෙම දෙන්න බෑ.
එකොළයි තියට අපි නොවැත්තුවේ.
මේක දවසේ නියම කරපු වැඩ තියෙනවා. ඒව කරන්න ඕන.
නෝ ගරු